ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට. නොතටු සිනමාව
සිනමාවේ නොදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය.
ඔබ දකින ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
තවත් මාසයක අවසාන සතිය බ්‍රහස්පතින්දා දවසේ SBS සිංහල ගුවන්විදුලියේ නුදුරු සිනමාව විශේෂාංගය ආරම්භ කරන්නයි අපි සූදානම් වන්නේ. අද දවසේදී අපි තෝරගත්තේ ඉතාමත්ම වෙනස් චිත්‍රපටයක්. නමුත් කාලීන වශයෙන් වැදගත් වන චිත්‍රපටයක් විදිහට අපිට මේ චිත්‍රපටය හඳුන්වන්නට පුළුවන්. චිත්‍රපටයේ නම තමයි ද කයිට් රනර්. විශේෂයෙන්ම මේ පසුගිය සති කිහිපය තුළ සහ මේ වන විටත් ඇෆ්ගනිස්තානයේ ඇතිවි තිබෙන දේශපාලන බලපෙරලිය සහ විශේෂයෙන්ම ලෝක දේශපාලනයට මේ කාරණාව කොහොමද බලපාන්නේ කියන කාරණා සම්බන්ධයෙන් විවිධාකාරයේ ප්‍රවෘත්ති මැවමින් පවතිනවා. ඉතින් ඇෆ්ගනිස්තානය තලේබාන් සංවිධානය පිළිබඳව කතා බහ කරද්දී අපිට මේ චිත්‍රපටය අමතක කරන්නට බැහැ. ලෝක සිනමාවේ චිත්‍රපටයේ නම තමයි ද කයිට් රනර්. 2007 වසරේදී තමයි මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වුණේ. ඉතින් අපි හිතුවා අද දවසේදී මේ චිත්‍රපටය පිළිබඳව ඒ යටිපෙළ කියවන්නට නුදුරු සිනමාවෙන්. මේ සඳහා අපි ආරාධනා කරා අපේ සුපුරුදු හිතවතාට සිනමා විචාරක විදර්ශන කණ්ණංගරට. විදර්ශන, ආයුබෝවන් සුබ උදෑසනක්.
ආයුබෝවන් මధుර.
විදර්ශන, දැන් චිත්‍රපටයේ කතා තේමාව පොඩ්ඩක් අපි සැකවින් විස්තර කරොත් එහෙම අමීර් සහ හසන් කියන මිතුරන් දෙදෙනා වටා තමයි මේ චිත්‍රපටය දිවයන්නේ. ඔවුන්ගේ ළමා කාලයේ ඔවුන් එකට සරුංගල් අරිනවා. ඇෆ්ගනිස්තානයේ බොහොම සාමකාමී රටක් විදිහට තමයි තියෙන්නේ. එතකොට 70 දශකයේ අගභාගයේදී එල්ල වෙච්ච මේ රුසියානු ආක්‍රමණයත් එක්ක තමයි ඇෆ්ගන් ජාතිකයින්ගේ ඉරණම වෙනස් වෙන්නේ. එතනින් එහා තලේබාන් සංවිධානය බිහි වෙනවා. ඉන් අනතුරුව මේ යාළුව දෙන්නා දෙපැත්තකට වෙනවා. එතකොට තවත් යාළුවෙක්ගේ ඉරණම තීන්දුව කරන ඒ යුද්ධයත් එක්ක අනෙත් යාළුවා ඔහුව බේරා ගන්නට එන මෙහෙයුම තමයි මෙතනදී මේ චිත්‍රපටයෙන් දිවයන්නේ. ඔව්, විදර්ශන, මම මුලින්ම කැමතියි දැන් මේ සාමකාමීව පැවතිච්ච මේ ඇෆ්ගනිස්තානය යුද්ධයකට ඇදවැටීමත් ඒ වගේම මේ තලේබාන් සංවිධානයේ බිහිවීමත් මේ ද කයිට් රනර් චිත්‍රපටය තුළින් විග්‍රහ කරන ආකාරය ඔබේ විචාරයට හසුවන්නේ කොහොමද කියලා දැනගන්නට.
ඉතාම කාලෝචිත තෝරා ගැනීමක් මේ චිත්‍රපටිය. මම හිතනවා අපි දැන් ඊයේ පෙරේද අපි දැක්කා මේ නැවත වරක් තලේබාන් ගෝත්‍රික ඒ පාලනයට ඇෆ්ගනිස්තානය නතු වෙලා තියෙනවා. කාබුල් නගරය ඇතුළු ඇෆ්ගනිස්තානයේ විශාල ප්‍රදේශයක්. එතකොට මේක එක්තරා විදිහක මං හිතනවාත් සඳහන් කරපු විදිහට මේ මං හිතන්නේ මේ ඉතිහාසයේ යලි යලි එකම දේ යලි යලි විවිධ ස්වරූපවලින් නැවත මතුවීමක්. මේක අර 79 ඉඳලම සිද්ධ වෙච්ච ඒ පරිවර්තනය වෙනස්කම් ඔක්කොමත් එක්ක ආපු ගමනක්. ඉතින් මෙන්න මේ පසුබිම තියාගෙන මම හිතනවා ඉතාම හොඳ තෝරා ගැනීමක් තමයි අපි මේ මාත් ඔබත් මේ කයිට් රනර් චිත්‍රපටිය අද සාකච්ඡාව සඳහා තෝරා ගැනීම. ඒකෙදි මේ චිත්‍රපටිය ගැන මම ඉතාම කෙටියෙන් මං හිතන වාගේ ප්‍රශ්නෙට එන්න කලින් මදුර මම පොඩි නිකන් මේ චිත්‍රපටියත් සම්බන්ධයෙන් උනන්දු වෙන්න බලාගෙන ඉන්න පිරිස්වලට යම් කිසි විදිහ අදහසක් කිව්වොත් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළා තියෙන්නේ මාර්ක් ෆෝස්ටර්. මේක තාම චිර ප්‍රසිද්ධ නවකතාවක්. විශේෂයෙන්ම 2003 කාලීඩ් හොසේනි කියන ඒ රචකයා මෙතන යාගේ පළවෙනි නවකතාව 2003 තමයි මේක ආවේ. මේ නවකතාවත් එක්ක විශාල කතා බහක් ඒ යුගයේ ඇති වුණා නවකතාව සම්බන්ධයෙන්. සාමත ලංකාවේ චූලානන්ද සමරනායක සහ පරිවර්තනයක් සහ මට මතක විදිහට ගංගානි රෝෂ්ණී සුදුවැලි ගන්ධක පරිවර්තනයකුත් මේ පොතක සම්බන්ධයෙන් තියෙනවා. ඒකමද අපි කතා කරන්නේ මේක චිත්‍රපටිය සම්බන්ධයෙන්. චිත්‍රපටිය අදාළව මොකද ප්‍රධාන චරිතය වෙන්නේ අමීර් කියන චරිතය සහෝගේ මිත්‍රයා තමයි ඔබ කිව්ව විදිහට හසන්. තොට නිකන් අපිට නිකන් මතක් වෙන්නේ මේ කඹයාලුව නවකතාව සාටිල් නාට්‍ය වගේ ඉතාලම කිට්ටු මිත්‍රත්වයක් අපිට පේනවා. හැබැයි අඹයාලුවේකට වඩා සම්පූර්ණ වෙනස්. මොකද මෙතන එකරා පාවාදීම් ස්වරූපයකුත් මේ අමීර්ගෙන් සිද්ධ වෙනවා හසාන්ට. එතකොට ඇෆ්ගනිස්තානයේ සාමකාමී යුගයක්, සාමකාමී කියලා කියන්නේ ඇෆ්ගනිස්තානයේ රාජාණ්ඩුව පැවතුණු සමය 79ට කලින්. එතකොට ඒ කාලේ යම්කිසි විදියකට මේ අපි දකින අද ඇෆ්ගනිස්තානය කියලා දකින මේ තම යුද්ධමය පසුබිමක් තියෙන ඒකම ආගමික වර්ගවාදය තියෙන ඒකම ස්ත්‍රීන්ට පීඩාව පත් කරන සංස්කෘතික නිදහස නැති ඇෆ්ගනිස්තානයක් නෙමෙයි. යම් කිසි විදියකට රාජාණ්ඩුවක් තිබුණත් යම්කිසි ප්‍රගතිශීලි පාලනයක් 70 දශකයේ ඉඳලම 79 79ට පහසුවත් යම්කිසි විදියකට එක තියෙනවා. නමුත් 79 අර ඔබ කිව්ව රුසියන් විප්ලවය නැත්නම් රුසියන් ආක්‍රමණය තමයි සංදිස්ථානයේ මොහොත වෙන්නේ. එතකොට මේ චිත්‍රපටියේ මූලික වශයෙන්ම ඇෆ්ගනිස්තාන් රාජාණ්ඩුවේ බිඳ වැටීමේ ඉඳලා ඒකම සෝවියට් මැදිහත් වීම හරහා පකිස්තානය සහ එක්සත් ජනපදය කරා සරණාගතයන් පලා යාමත්, ඉන් පසු ඇතිවන සිවිල් යුද තත්ත්වයත්, ඉන් පස්සේ එහිම ප්‍රතිඵලයක් විදිහට 1994-95 කාලේ වෙනකොට තලේබාන් පාලනය බලයට එනවා. ඊට පස්සේ 2001 අපි හැමෝම තන්න ට්වින් ටවර්ස් වලට එල්ල කරන ප්‍රහාරය සිද්ධ වෙනවා. එතනින් පස්සේ ඇමරිකාව අල්කයිඩා සහ ඔසාමා බින් ලාඩන් සොයා ගැනීමේ අරමුණෙන් යයි කියමින් 2001 පස්සේ ඇෆ්ගනිස්තානයට දැවන්ත ආක්‍රමණයක් එල්ල කරනවා. එතකොට මේ චිත්‍රපටිය නැත්නම් මේ නවකතාව වුණත් නිර්මාණය වෙන්නේ ඇමරිකානු සහ නේටෝ සංවිධානය ඇතුළු අනෙකුත් යුරෝපීය ඇමරිකානු බලවතුන් විසින් ඇෆ්ගනිස්තානය යටත් කරගෙන තලේබාන් පාලනය පෙරලා දමා තාම දැවන්ත යුද්ධයක් සහ යම්කිසි විදිහ වෙනස් පාලනයක් ඇෆ්ගනිස්තානය මත නිර්මාණය කරමින් ඉන්න යුගයේ. එතකොට 2003 නවකතාව ලියවෙනකොට 2007 චිත්‍රපටිය මේ අපි කතා කරන මේ කයිටරන චිත්‍රපටියන කොටත් පවතින පාලනය වෙන්නේ ඇෆ්ගන් අර අපි කියන තලිබාන් හෝ ඇෆ්ගනිස්තානයේ ස්වදේශීය පාලනයක් නෙවෙයි, මේ අර ඇමරිකා විසින් කරපු මැදිහත් වීමේ ඒ පසුබිම ඇතුලේ තමයි මේ නවකතාව ලියවෙන්නේ. නමුත් මේ චිත්‍රපටියට සහ නවකතාවට දෙකටම පාදක වෙන අතීතය ආරම්භ වෙන්නේ විශේෂයෙන්ම 1970ට කලින් ඇෆ්ගනිස්තානයේ තියෙන ගෝත්‍ර කිහිපයක්. අපි දන්නවා පස්තුන් ගෝත්‍රය, උස්බෙක් කියලා කියනවා, තජිත් කියලා කියනවා, හසාරා කියලා කියනවා. එතකොට මේ කතාවේ ඉන්න ප්‍රධාන මිත්‍රයෝ දෙන්න බැලුවාම විශේෂයෙන්ම පසන් කියන දුගී කෙනෙක්, එයා ශියා මුස්ලිම්වරේ. ඒකම ඔවුන්ගේ අර මූලික දේ තමයි උන් දෙන්න සරුංගල් යවන හසන් සාමීර් අමීර් කියලා කියන ධනවත් ඒකේ පස්තුන් ගෝත්‍රයට අයත් කෙනෙක්. නමුත් මෙතන තියෙන ඉතාම සංදිස්ථාන මේ මොහොත තමයි මේ චිත්‍රපටයේ අර සරුංගල් ලුහු බැඳීම වෙන්නේ. ඒකේ ඔවුන්ගේ ක්‍රීඩාව, ඔවුන් විනෝද වෙන සරුංගල් වලින් මෙතන හසාරා මේ හසන් කියන දුප්පත් මේ යාළුවා විසින් කරන්නේ අර සරුංගල් වල වැවෙන මොකද්ද තරඟවලදී මේ සරුංගලයක් කඩා වැටුණාට පස්සේ ඒ සරුංගලය ලුහු බැඳ ගිහිල්ලා ඒ කියන්නේ අත්කක් අත් කර ගැනීමේ කාර්යය තමයි ඌ කරන්නේ, යම්කිසි සේවක කාර්යයක්. නමුත් මේ චිත්‍රපටයේ මූලිකවම පදනම් වෙන්නේ එක්තරා මොහොතක ඇෆ්ගනිස්තානයේ ඉන්න තවත් ඉතාම ගෝත්‍රික පෙරබි ළමයි සමූහයක් විසින් විශේෂයෙන්ම ඉතාම නරක වර්ගයේ මේ ලිංගික අපයෝජනයකට මේ හසන්ව අඳුරු කරගන්නවා මේ සරුංගලයක් ලූබඳින අවස්ථාවේ. මේ අසේෆ් කියන එක කෙනා තමයි ඒක කරන්නේ. අසේෆ් කියන ඉතාම නරකාකාරයෙන් මේ පෙරබි ළමයෙක්. නමුත් මේ හසන්ව බේරගන්නවා වෙනුවට අමිත සිද්ධ වෙන්නේ ඒක දිහා ඇඟිලා බලන් ඉන්නේ දූෂණ ක්‍රියාව දිහා. ඉතින් ඒක පිළිබඳ වර්ධකාරී හැඟීමකුත් ඔහුට තියෙනවා. මේ වර්ධකාරී හැඟීමෙන් ගැලවෙන්න මේ අමීරේ ළමා කාලය තුල දිගටම උත්සාහ කරන්නේ හසන් සහුගේ තාත්තා. මේ හසන් සහුගේ තාත්තා කියලා කියන්නේ මේ අමීර්ගේ තාත්තාගේ, ඒ කියන්නේ බාබා කියලා හඳුන්වන්නේ තාත්තාගේ සේවකයෙක් සහ මිත්‍රයෙක් විදියට වැඩ කරන්නේ. ඉතින් අමීර අර ගිල්ටි එකත් එක්ක අර වර්ධකාරීත්වයත් එක්ක දිගටම උත්සාහ කරන්නේ මේ හසන්ව සහුගේ තාත්තව ඒ සේවක රැකියාවෙන් නැත්නම් ගෙදරින් එළවන්න මේ සම්බන්ධයෙන් උපක්‍රම කීපයක් තෝරනවා. එතකොට මේ උපක්‍රම ඔක්කොම සියල්ල මැද්දේදී තමයි මේ 1979 මේ ආක්‍රමණය සිද්ධ වෙන්නේ. ආක්‍රමණයත් එක්ක අමීර්ට සහ ඔහුගේ තාත්තට පලා යන්න සිද්ධ වෙනවා. මේ රුසියානු සෝවියට් දේශයේ නැත්නම් ඒ ආක්‍රමණයත් එක්ක ඔවුන් ඊට පස්සේ පාකිස්තානයටත් එතන ඇමරිකාවටත් පලා යනවා. නමුත් අර අමීර් විසින් කරපු ඒ වරදකාරී නැත්නම් තමන්ගේ මිත්‍රයාට කරපු මිත්‍රද්‍රෝහී ඒ කටයුත්ත පිළිබඳව තම වරදකාරී හැඟීමක ඔහු බද විඳිනවා. ඔහු ඇමරිකාවේ කසාද බඳිනවා සොරායා කියලා මේ අෆ්ගන් සම්භවයක් තියෙන මේ ඇමරිකානු හරුණියා. නමුත් නැවත ඌට සිද්ධ වෙනවා එක්තරා විදියකට ඇෆ්ගනිස්තානයට ඇවිල්ලා මම හිතන්නේ චිත්‍රපටියට පස්සේ විහිදෙනවා 1989 විහිදෙනවා 1980 පස්සේ 2000 කරා චිත්‍රපටිය එනවා. ඉස්සෙල්ලාම ආරම්භ වෙන්නේ ෆ්ලෑෂ්බැක් එකකින්. මේ ආරම්භ වෙන්නේ සරුංගල්, ඒ කියන්නේ මේ අමීර් මේ සරුංගල් යවනවා එකක් පලා ඉදමින් මේ හසාන් එක්තරා මොහොතක මිය යනවා. හසාන්ගේ පුතාව ගලවා ගැනීම මෙහෙයුමක් විදියට තමයි ඇෆ්ගනිස්තානයට ඌ නැවත අමීර් එන්නේ. නමුත් මේ චිත්‍රපටිය ආරම්භ වෙන්නේ ඒ මේ ෆ්ලෑෂ්බැක් එකත් එක්ක. එතකොට මම හිතන්නේ මේ චිත්‍රපටිය අපිට මේ අනාවරණය කරන්නේ මූලිකව එක්තරා විදියක, ඒ කියන්නේ බාහිර ගෝලීය දේශපාලන ආක්‍රමණයක්. ඒක රුසියාව වෙන්න පුළුවන්, ඇමරිකාව වෙන්න පුළුවන්. ඒ සියල්ලන්ම මැද්දේ අෆ්ගනිස්තානයේ යටත් වෙලා තියෙද්දි ඒක පසුබිම් කරගෙන එක්තරා විදියක ඒ වර්ධකාරී චිත්තයක් සහිත වූච්ච මිත්‍රත්වයක් සහ ඒ මිත්‍රත්වයෙන් උරුම වෙච්ච දරුවෙක් සහ ඒ පිළිබඳ වේදනාව ගලවා ගැනීම සඳහා කරන පුද්ගලික මෙහෙයුමකුත් චිත්‍රපටියේ දිවෙනවා. ඒ නිසා මම මංහිතන ඉතාම හොඳ චිත්‍රපටයක් වෙන මූලික යුදධමය ඇෆ්ගනිස්ථාන පසුබිම තියාගෙන එහට බලපාපු අර ගිල්ට එක වරදකාරීත්වය පිළිබඳ කතාව තාම පුද්ගලික කතාවක් බවට පත් කරලා තියෙනවා එක්තරා විදිහක උත්ප්‍රාසයක් සහ රූපකයක් සිනමාත්මකව දනවන විදියට.
ඔවි දශන දැ මේ කයිට්‍රන චිත්‍රපටය තිරගත වුණේ 2007 වසරේ කියන අදට වසර 14කට පෙර දැන් තලේබාන් සංවිධානය වගේම ඇෆ්ගනිස්ථානය දැන් එදා සහ අද සමග සසඳද්දි මේ චිත්‍රපටය අදට වළංගුන ආකාරය පිළිබඳවත් අපි කෙටි විග්‍රහයක් කරමු.
ඔව් මදුර මං හිතන්නේ දැන් එදා මේ චිත්‍රපටය විකාභි මේ තිරගත වෙන 2007 වසර වෙනකොට අපිට පේනවා යම් කිසි විදියකට තලේබාන් පාලනය 2001ට කලින්දපුඩු පාලනය යම් කිසි විදියේ මර්ධනයකට ලක් වෙලා තියෙනවා. ඒකම ඇමරිකන් හිතවාදී පාලනයක් ක්‍රමයෙන් ඇෆ්ගනිස්ථානය තුළ නිර්මාණය කිරීමේ තිඹුරුපත් සැකසෙමින් තිබෙනවා. එතකොට මේ ඒක ඔසාමා බින් ලාඩන් ලුහු බඳිමින් ඇමරිකන් ආක්‍රමණය සිද්ධ වෙන කාලය. එතකොට තලේබාන් පාලනයට නැත්නම් තලේබාන් වරුන්ගේ දැක්මෙන් මේ චිත්‍රපටය බැලීමේ තත්ත්වයක් මේ යුගයේ මේ නිර්මාණය වෙන්නේ නැහැ මේ චිත්‍රපටියට. නමුත් මේ චිත්‍රපටිය අපිට පෙන්නනවා එක්තරා විදියකට අර අසෙෆ් කියන චරිතය මම කලින් කිව්වා වගේ අසෙෆ් කියන චරිතය අර පුංචි කාලේ හසන්ව නැත්නම් මේ අතවරයට සහ දූෂණයට ලක් කිරීම ඒකම අමීර්ට පහර දීම. එතකොට එවැනි ඉතාම හිතුවක්කාරී දඩබ්බර හර්මිලා මේ එක්සහුගේ කණ්ඩායමක් ගැන සඳහන් වෙනවා 70ට මුලින්. එතකොට මෙන්න මේ හසෙෆ් තමයි මේ චිත්‍රපටියත් අපිට පේනවා මේ අගදි අර විශේෂයෙන්ම මේ හසාන්ගේ හුතාව යම්කිසි විදියකට මොකද ලිංගික අපයෝජනයකට නැවත ලක් කරමින්. මොකද අපි දන්නවා එයාගේ පුතා වෙනකොට ඉන්නේ මේ චිත්‍රපටිය අගභාගයේදී ඉන්නේ අනාථ නිවාසයක. මොකද හසාන් මිය යනවා. හසාන් මිය ගියාට පස්සේ ඔහු යොමු කරන්නේ අනාථ නිවාසයකට. එතකොට මේ අනාථ නිවාසයට ගිහිල්ලා ඒ අවශ්‍ය දරුවන්න යම් කිසි විදියකට ලිංගික අපයෝජනයට පැහැර ගැනීමක් කරනවා තලේබාන් නිලධාරියෙක්. ඒ නිලධාරියා තමයි අසෙෆ්. මේ අර ආරම්භයේදී හසාන්ට ලිංගික අත්දැකීම් කරපු අමීර්ලට පහර දීපු ඒ පුංචි දරුවා තමයි මේ තලේබාන් නිලධාරියා ස්ත්‍රී දූෂකයා නැත්තම් මේ කියන ළමා අපයෝජකයා බවට පත් වෙලා තියෙන්නේ. එතකොට අපිට පෙන්නනවා මේ තලේබාන් පාලනය එක්තරා විදියකට ආරම්භ වීමට අවශ්‍ය වෙන ගෝත්‍රික ආරම්භක පසුබිම එක්තරා විදියක හටගන්නේ කොතනින්ද කියන දැක්ම අපිට මේ චිත්‍රපටියේ පෙන්නනවා. මේ කියන්නේ 70ට මුලින් ඉඳලම 70 අපි කිව්වට මේ චිත්‍රපටියේ පෙන්නුවට තලේබාන් මේ නැගිටීම සිද්ධ වෙන්නේ යම් කිසි විදියකට රුසියන් නැත්නම් සෝවියට් දේශයේ ආක්‍රමණය සහ එක්තරා විදියකට ඒකට එරෙහිව අරගල කරපු මුජාහිදීන් ව්‍යාපාරයේම දිගුවක් විදියට වගේ පෙන්ුණාට අපිට ඇත්තටම පෙන්නනවා මේ පීඩාව මේ ලිංගික වශයෙන් මේ සංස්කෘතික වශයෙන් ආධිපත්‍යධාරීව තලේබාන්වරු හැසිරෙන ලක්ෂණය එක්තරා විදියකට ඇෆ්ගනිස්ථානයේ ඒ රාජාණ්ඩු කාලයේ ඉඳලම මේ යටපත් වෙලා තිබුණා කියලා. ඒක ගෝත්‍රික ලක්ෂණයක්. ඒක එක්තරා විදියකට ඉස්ලාම් ධර්මයේ තියෙන වටිනා අගයන් ඒ විදියට අර්ථකථනය නොකර ඊට වඩා වෙනස් තම අන්තවාදී විදියට ආමන්ත්‍රණය කිරීමේ මොකද ඒ ස්වභාවය එක්ක ආපු යම්කිසි විදිය ගෝත්‍රික ආධිපත්‍යධාරී ලක්ෂණයක් මම හිතනවා ඒ කාලේ කියන්නේ දරුවන්ගේ වේශයෙන් අපිට පෙන්නනවා 70 දශකයේදී. රයිට් ඒකම තමයි ඊට පස්සේ තලේබාන් අල්කයිඩා ඊට පස්සේ ISIS විදියට මේ ඉදිරියට වර්ධනය වෙන්නේ. දැන් අනිත් පැත්තෙන් අපිට පේනවා මේ දැන් අපි දන්නවා මේ තලේබාන් සංවිධානය නිර්මාණය වීම මේ රුසියන් 79 ආක්‍රමණය නිසා සිද්ධ වෙන දෙයක්ම නෙමෙයි. එක්තරා විදියකට අපි දකිනවා යුගයේ සීතල යුද්ධයක් තිබුණා. ඇමරිකන් කඳවුර සහ සෝවියට් රුසියාව පදනම් කරගත්ත සමාජවාදී කඳවුර අතර. එතකොට මෙන්න මේ සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ රාජාණ්ඩුව බිඳ වැටලා සෝවියට් රුසියාවේ නැත්නම් සෝවියට් නැත්නම් සමාජවාදී පාලනේ USSR එකේ යම් කිසි විදිහ හමුදාමය මැදිහත් වීමකට ඇෆ්ගනිස්ථානයේ ලක් වෙන්නේ. එතනින් පස්සේ මේ සීතල යුද්ධය පාවිච්චි කරමින් ඇමරිකාව උත්සාහ කරනවා මේ කියන ඒ සුදේශිකවාදී ආරක්ෂක භූමිකාවක නාමයෙන් ඒ ඇෆ්ගනිස්ථානයේ තුලම ඉන්න ඇතම් ගෝත්‍රික සංවිධාන සුදේශික ගෝත්‍රික සංවිධාන සහ ව්‍යාපාර නිර්මාණය කරන්න රුසියාවට සෝවියට් දේශයට එරෙහිව. එතකොට මුජාහිදීන් ව්‍යාපාරයට අවශ්‍ය ආයුධ සපයන්නේ ඇමරිකාව සහ පාටිපැතේ පකිස්තානයේ. රයිට් අපි දකිනවා මේ චිත්‍රපටියේ ඔවුන් පලා යන්නේ අමීර් සාහුගේ තාත්තා පලා යන්නේ පකිස්තානයට. එතකොට පකිස්තානය හරහා තමයි මේ සෝවියට් දේශයට එරෙහිව ඇතිවන ඇෆ්ගනිස්ථානයේ මුජාහිදීන් සහ තලේබාන් වර්ගයේ ස්වදේශික නැගිටීම් සිද්ධ වෙන්නේ. හැබැයි ඒවට සම්පූර්ණ මූල්‍යාධාර සානෙකු සියලුම අවියාවිද ආධාර කරන්න ඇමරිකන් නක්ෂය. එතකොට අපිට පේනවා මේ සීතල යුද්ධ සන්දර්භයක තමයි මේ චිත්‍රපටිය මේ නවකතාවට පාදක වෙන හසුමේ හැදෙන්නේ. ඉතින් මේ තලේබාන් පාලනය අද දවසේ ඉඳලා බැලුවාම මේ චිත්‍රපටය අපිට පෙන්නනවා ඇෆ්ගනිස්තානය එවැනි අනතුරකට ලක් වෙන්න බලපාපු එක්තරා කාරණා ගොඩක් මේ චිත්‍රපටියේ තියෙනවා. මම හිතනවා යම් කිසි විදිහකින් ඉඟි කරනවා. එකක් තමයි කියන්නේ අපි අර ඉස්සර කතා කරපු සීතල යුද්ධයන් මේ එකම ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් ඇමරිකාව සහ අනිකුත් රටවල් අතර තියෙන ආක්‍රමණකාරී නැත්නම් බල තරඟය එක පැත්තක තියෙනවා. අනිත් පැත්තෙන් තියෙනවා විශේෂයෙන්ම ඇෆ්ගනිස්තානය එක්සත් කිරීමේ ඇෆ්ගනිස්තානයේ ගෝත්‍රික සහ එකිනෙකට වෙනස් වෙච්ච ඒ වෙනස්කම් එක්සත් කිරීමේ ලෞකික දේශපාලන ව්‍යාපාරයක් මේ ශක්තිමත් ඇෆ්ගනිස්තානයේ ගොඩ නොනැගීම. එතකොට මෙන්න මේකේ ලක්ෂණ තමයි අපිට අර ආරම්භයේ මේ චිත්‍රපටියෙත් පෙන්වන්නේ. මේ ඒ කියන්නේ අපිට දැන් අපිට පෙන්වන එක්තරා විදියකට අර දුප්පත් පොහොසත් ભેදය අනිත් පැත්තෙන් ගෝත්‍රික බෙදීම නේ. ඒ කියන්නේ හසාන් සහ අනිත් පැත්තේ හසාරා ගෝත්‍රයේ තමයි හසාන් ලගේ පවුල ඉන්නේ. අනිත් පැත්තේ අමීර්ලා ඉන්නේ ඊට වඩා ධනවත් පස්තුන් ගෝත්‍රයේ. එතකොට මේ ගෝත්‍රික බෙදීම ඇතුළෙම තියෙනවා අපි කියන දුප්පත් පොහොසත් නැත්නම් ධනපති නිර්ධන බෙදීම. එතකොට මෙන්න මේ තලේබාන් ව්‍යාපාරයේ නැගීමටත් එක්තරා විදියකට මෙන්න මේ ආර්ථික දේශපාලන අසමානතාවයේ හේතු වෙලා තියෙනවා. අද දවසේ මේ අපි ඉඳලා මේ චිත්‍රපටිය බලනකොට අපිට පේනවා මෙන්න මේ එක්තරා විදිහක ගිල්ට් නැත්නම් මෙන්න මේ කියන වරදකාරී හැඟීම, ආර්ථික දේශපාලන විෂමතාවය, සානිප් පැත්තෙන් භූගෝලීය වශයෙන් වෙනත් රටවල් ඇෆ්ගනිස්තානයට ආක්‍රමණය කරන්න ආපු උත්සාහය. එතකොට අපිට පේන්නේ කයිට්‍රන කියලා කියන්නේ එක්තරා විදිහක අද දවසත් නැත්නම් 2007 වසරත් කියන දෙකම අපිට පිළිමමු කරමින් තලේබාන් වර්ගයේ පාලනයක් ඇෆ්ගනිස්තානය තුළ නැගීමට බලපාපු මානසික දේශපාලන සහ ආර්ථික පසුබිම ඉතාම සියුම්ම පුද්ගලික කතා ආඛ්‍යානයක් විදිහට අපිට ඉදිරිපත් කරන චිත්‍රපටයක් බවට පත් වෙලා තියෙනවා.
හොඳයි විදර්ශන, මම අවසාන වශයෙන් ඔබෙන් දැනගන්නට කැමතියි දැන් මේ ද කයිට් රන චිත්‍රපටය සඳහා ලෝක සිනමාවේ ලැබුණු කතාබහට ලක් වෙච්ච විචාර සහ ප්‍රතිචාර පිළිබඳව.
එක පැත්තක දැන් කයිට් රන චිත්‍රපටියේ මේ රචකයා ගත්ත නවකතාව කියන්නේ කාලිට හෝසේනි ගත්තාත් එකම චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු මාක් ෆෝස්ටර් ගත්තත් මේ චිත්‍රපටියේ තියෙනවා එක්තරා විදිහට මේ ඇමරිකානු කියන්නේ ඇමරිකානු බටහිර නිෂ්පාදනයක්නේ. එතකොට අනිත් පැත්තේ අපි දකිනවා මේ චිත්‍රපටිය මේ ඇත්තටම නිර්මාණය කරන්නේ ඇෆ්ගනිස්තානයේ නෙමෙයි. තිබ්බ යුද්ධමය පසුබිම ඔක්කොමත් බලපාන්නේ නැති අනිත් පැත්තේ මේක නිර්මාණය කරන්නේ මේ ඒ කියන්නේ චීනයේ වයඹදිග චීනයේ ෂින්ජියන් කියන ප්‍රදේශයේ. ඒක තමයි රූපගත කිරීම කරන්නේ. එතකොට මේ චිත්‍රපටිය ගැන අපි විවාදයක පැත්තක තමයි මේක එක්තරා විදියකට දැන් 1979 සෝවියට් ආක්‍රමණ තමයි සෝවියට් හමුදා මැදිහත් වීම ගැන නැත්නම් ඒක නිසා වෙච්ච විනාශයක් බවට මේක පත් කරනකොට අනිත් පැත්තෙන් ටිකක් ඇමරිකානු බටහිරාක්ෂයේ තිබ්බ මැදිහත් වීම මේ තලේබාන් වර්ගයේ මේ අධිපති ගෝත්‍රික පාලනයක් ඇතිවීමට බලපෑපු ඒ ඇමරිකානු බටහිර ධනේශ්වරයේ පාලනය සම්බන්ධයෙන් තියෙන අවධානය ටිකක් අඩුයි වගේ එකක් සම්බන්ධ විවේචනයක් මේ චිත්‍රපටිය ගැන මතු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේක සෝවියට් රුසියානු කඳවුරට රුසියන් නැත්නම් සෝවියට් දේශ කඳවුරට ඉරහිව නැත්නම් ඒ විසින් තමයි මේ විනාශය ඇති කළේ මේ සියලු අර්බුද ඇති කළේ කියන කාරණය සම්බන්ධයෙන් යම් කිසි විදිහේ විවේචනයක් විචාරයක් මේ චිත්‍රපටිය ගැන තියෙනවා. අනිත් පැත්තෙන් තව විචාරයක් මම හිතන අපිට මොකද්ද මුණ ගැහෙනවා මේක විශේෂම පුද්ගලික ආඛ්‍යානයකට මේක ලඟු වෙලා තියෙනවා. ඒ නිසා අර ඒ වර්ධකාරිත ඒ ඇමරිකාවට ගිය එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඇමරිකාවට ආරක්ෂිතව ගිය අමීර් රයිට්. එතකොට ඇමරිකාව පිළිබඳව තියෙන අර වින්දිත හැඟීම යම් කිසි සමනය කිරීමක් විදිහට ඔහු විසින් නිකන් වරදක් වුණු ඇෆ්ගන් තමන්ගේ මිතුරා සායි මිතුරාගේ දරුවන් සොයාගෙන එන ගමන තුළ අර ඇමරිකානු වර්ධකාරීත්වය යම් කිසි විදියට මේ සමනය කිරීමේ උත්සාහයකුත් පුද්ගලික කතාවක වේශයෙන් මේ චිත්‍රපටයේ තියෙනවා කියලා සමහර විවේචන વિચાર තියෙනවා. ඒකම තියෙනවා මම හිතනවා මේ චිත්‍රපටිය ඊට වඩා අර ඒ තලේබාන් පාලනයේ මතුවීම ඇෆ්ගනිස්තානයට වෙන ඇමරිකානු ආක්‍රමණයන් වල තියෙන ඒ තියෙන බිහිසුණු බව එකම අනිත් පැත්තේ තලේබාන් පාලනය නැතිවීම සඳහා මේ ගෝලීය මේ කියන බල ව්‍යාපෘති විසින් හේතු වෙච්ච කාරණය වෙනත් රූපිකව උපමා රූපිකයක් විදියට මේ අමීර්ගේ හසාන්ගේ බාබාගේ මේ කතාව හරහා ඉදිරිපත් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ කියන්නේ අපි කියන්න පුළුවන් බිග් පිච්චර් එක. ඒ කියන්නේ අෆ්ගනිස්තානයේ මුහුණ දෙන ඒ ප්‍රධාන යුදමය දේශපාලන අර්බුදය මේ අපිට කියවා ගන්න අවශ්‍ය කරන කවුලුවක් ඉතාම පුද්ගලික කතාවක් ඇතුළෙන් අපිට සමීප කරන ප්‍රේක්ෂකයාට කියන ඒ අදහසත් මේ චිත්‍රපටිය ගැන විචාරිතේ ලියවෙනවා. ඒකම හුඟාක් මේ චිත්‍රපටියට මම හිතනවා යුරෝපය ප්‍රජාව තුළ සිනමා ලෝලි සිනමා විචාරක යුරෝපය ප්‍රජාව තුළ මේ චිත්‍රපටිය පිළිබඳව විශාල අවධානයක් ඇතිවෙලා තිබුණ හැම ඉතාම කැමැත්තෙන් බලපු චිත්‍රපටියක් මනුෂ්‍යත්වය පිළිබඳව මානව සමානාත්මතාවය පිළිබඳව ඒකම ජාතික වාර්ගික බෙදීම් නැති සමාජයක් පිළිබඳව ඒකම එකිනෙකා ආදරය කරන මිත්‍රත්වයේ මිනිස් සම්බන්ධතා පිළිබඳව ඉතාම හොඳින් කතා කරපු චිත්‍රපටියක් විදිහටත් අනිත් පැත්තේ ඇමරිකානු බටහිර යුරෝපීය දැක්මෙන් යම් කිසි විදිය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඔවුන්ගේ තියෙන දැක්මෙන් ඇෆ්ගනිස්ථානය දිහා ආසියාව දිහා බලන් හදපු උත්සාහයකුත් අපිට මේ චිත්‍රපටියේ පේනවා කියන කතා බහ මේ කයිටරන චිත්‍රපටිය සම්බන්ධයෙන් ගොඩනැගිලා තියෙනවා.
හොඳයි, අපි අද දවසේ කතා බහ කරේ නොදුර සිනමාවෙන් ද කයිටරන චිත්‍රපටය සම්බන්ධයෙන්. 2007 වසරේ තිරගත වුණු චිත්‍රපටයක්, විශේෂයෙන්ම මේ වර්තමානයේ ඇෆ්ගනිස්ථානයේ ඇති වී තිබෙන තලිබාන් පාලනයත් සමග අපි හිතුවා මේ චිත්‍රපටය වඩාත් කාලෝචිතයි කියලා තෝරා ගන්නට. ඉතින් ඒ නිසාම තමයි අපි මේ චිත්‍රපටය අද දවසේදී තෝරා ගත්තේ. මේ සාකච්ඡාවට අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන, බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන මාසයේ අවසාන සතියේ බ්‍රහස්පතින්දා නැවත තමයි මුනුදුරු සිනමාවෙන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. නොදුටු සිනමාව
සෙලියුලොයිඩ් පටයෙන් පිටපැන යථාර්ථය පිටපත් කරන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත්. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.